ජනාධිපතිවරයාගෙන් ලැබෙන සන්දේශයේ දෙදාස් 23 අප්‍රේල් මාස 21 වෙනි දින ගරු මහින්දයාපා අභිවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිභාරය මහජන ආරක්ෂා ආඥාපනත 40 වෙනි අධිකාරියෝ මහජන ආරක්ෂා පනතේ 12 වෙනි මගන්තිය මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන ලද බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21 දෙක වගන්තිය සමග කියව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙමි. මෙයට හිතවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන B ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21(1) ව්‍යවස්ථාවට ප්‍රකාරව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන නැමැති පුද්ගලික මන්ත්‍රීවරයන්ගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සමක පිටපත ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බවට පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ C ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සයන් සේමසිංහ මහතා විසින් 26/23 මාර්තු මාස 10 වන දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. නිවේදනයේ D පාර්ලිමේන්තුව මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශානෙක්කන් රාජපුත්‍රම් රසමාණිකම් මහතා රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සිටීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරින් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිවඥානම් සීතරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු නිවේදනයේ E පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලත අතුකොරළ මහත්මිය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරින් කාර්ක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ F පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිජේන්ද්‍ර භාවිතාදේවි වන්‍යාරච්චි මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හරින් පෙරෑන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජීවන් තොණ්ඩමන් මහතා ආර්ථික ස්ථායීකරණ පිළිබඳ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාර 2023 අප්‍රේල් 4 වන දින තේරින් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කනකේ රත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම් රාමේශ්වරම් මහතා එම කාර්ක සභාවේ සේව කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ G පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නිමල් සිරිබාස් හිල්ලා මහතා ක්‍රම සහ විධි පිළිබඳ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සිටීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරින් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුරාධ යරත් මහතා එම කාර්ක සභාවේ සේව කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ H පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම් උදේ කුමාර් මහතා ආගමික කටයුතු හා සහජීවනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරින් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලු කුමාර් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ I පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජීවන් තොණ්ඩමන් මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරින් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම් රාමේශ්වරන් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ J පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය කාවින්ද හේසාන් ජයවර්ධන මහතා සෞඛ්‍ය පිළිබඳ ආධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සිටීම හේතුවෙන් ඇතිව පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවරණියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතාම කාරක සභාවේ සේව කිරීම පිණිස නම් කළ ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අසීමෙන් ඇතිව පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවරණියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරීම් කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය කාවින්ද හේ සංජයවර්ධන මහතාම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මොහොමඩ් මුසම්මයිල් මහතා මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවේ ඇති වූ සමාජිකත්වයෙන් ඉල්ලා අසීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු ස්ථාවරණියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතාම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාර විජේරත්න මහත්මිය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේසා විතානගේ මහතාම කාරක සභාවේ සේවය කිරීමෙන් පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉදිරි වික්‍රමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් පෙනාන්දු මහතා රජයේ පිළිබඳ මුදල් පිළිමල කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවරණියක 133 විධිවිධාන ප්‍රකාරව 2023 අප්‍රේල් 4 වන දින කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය මේජර් ප්‍රදීප් උදුංගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කෝකිලා ගුණවර්ධන මහත්මියම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපිලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී නාන්දරජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 2012 මුදල් වර්ෂයේ සඳහා විගණනාධිපති ආරයවගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 26 වෙනි කොටස, 2013 මුදල් වර්ෂයේ සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 12 වෙනි කොටස, 2014 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 30 වන කොටස, 2015 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ 17 වෙනි කොටස, 2017 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ 30 වෙනි කොටස, 2018 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 46 වෙනි කොටස සහ තෙවැනි කාණ්ඩයේ 19 වෙනි කොටස, 2019 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 45, 46, 47, 48 කොටස්, තෙවැනි කාණ්ඩයේ 18, 19 හා 20 කොටස් සහ 9 වෙනි කාණ්ඩයේ 36, 37 හා 38 කොටස්, 2020 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 43, 44, 45, 46, 47 කොටස්, දෙවැනි කාණ්ඩයේ 20, 21 හා 22 කොටස්, 9 වෙනි කාණ්ඩයේ 34, 35 හා 36 කොටස් සහ 20, 21 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 29, 30, 31, 32, 33 හා 34 කොටස්, දෙවැනි කාණ්ඩයේ 15 හා 16 කොටස් සහ 9 වෙනි කාණ්ඩයේ 22 වෙනි, 22, 23, 24 හා 25 කොටස් මම ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා.
කී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා කරමු.
ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන හා සදේශ කටයුතු පළාත් සභා මහත්මයා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තා සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත එක්තරම් 69 අංකයක දාන අනයන අපනයන පාලන පනතේ 4/1014 වෙනි වගන්ත සමග කිව යුතු 20 වෙනි වගන්තිය ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 අංක 24 දින ඇති අංක 23/24/45 දරන අතිශේෂ ගසත්පත්ය පාල කරන ලද රෙගුලාසි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්ති යටතේ සෙස්පත්ද සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මාර්තු 28 දින ඇති අංක 23/25/06 දරන අතිශේෂ ගසත්පත්ය පාල කරන ලද නියමයේ සහ 2011 අංක 18 දරන වරායක් ගුවන්තොටු පොළ සංවර්ධන බඩු පනතේ 3/3 වගන්ති යටතේ වරායක් ගුවන්තොටු පොළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 අප්‍රේල් 3 දින ඇති අංක 23/26/02 දරන අතිශේෂ ගැසට්පත්වේ පාල කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි නියමයේ සහ නියෝගයේ රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළේ මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලනුව 2023 අප්‍රේල් 17 වෙනි දින ඇති අංක 23/28/02 දරන අතිශේෂ ගැසපත්‍රය හා එහි උපලේඛනයේ පළ කරමින් කළද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සමග වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළුත්වය මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කිවිය යුතු 27/1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මුදුකාංග ඉංජිනේරු දත්ත විද්‍යා සහ අගණනීය සහ තොරතුරු පද්ධති අධ්‍යයන අංශයේ පිහිටවීම සහ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ස්වභාවික සම්පත් භෞතික විද්‍යා සහ තාක්ෂණ ආහාර විද්‍යාව සහ තාක්ෂණ වේදේ සහ ක්‍රීඩා විද්‍යාව සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයනංශ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් 27 දිනැති අංක 2312/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය,
නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ කිනම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරමින් මෙම වාර්තා රජයේ කිනම් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායක, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015/2016/2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2016/2017/2018/2019 යන වර්ෂ සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මාධ්‍ය තරුණ උරුමය හා නූතන පුරාවිද්‍යා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතු බව යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
ගරු සෞඛ්‍ය මාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලැබු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා උපපරීක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආහාර සුරක්ෂිත හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු විදුලවලහ බලසත්‍ය අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු කම්කරුවා විදේශ රැකියා අමාත්‍යතුමා.
2020 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විදේශ රැකියා හා ශ්‍රම පිළිබඳ ආංශික කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආරක්ෂක සුරක්ෂිත අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ක්‍රීඩා යවන කටයුතු අමාත්‍යතුමා සහ වාරි මාර්ග අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජන මර්ධන නියෝජ්‍යාතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම අධිකරණ බන්ධනාගාර කටයුතු අන්තිම ව්‍යවස්ථාව විසඳන කටයුතු විලම අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත ගරු විජේදාස රාජපක්ෂ ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ බන්ධනාගාර කටයුතු හා අන්තිම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනතේ 7 වගන්ති යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා අඩු ප්‍රවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජනවාරි 30 දිනදී අංක 2317/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2018 වර්ෂය සඳහා පුනරුත්ථාපන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය, 2019 සහ 2020 වර්ෂ සඳහා හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශ, 2020 සහ 2021 වර්ෂ සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා කටයුතු වල අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාවේ මම කාර්ක සභාවේ සභාපති ගරු නලින් ප්‍රනාන්දු මහතා පිළිගන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 2019 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිහිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2020-21 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිහිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, ඒ වගේම මේ සම්බන්ධව එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කළෙමි.
අංගහය මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු බුද්ධික පතිරණ මැතිතුමා. බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාතර හිත්තැටිය මැද හේවගෙවත්ත අංක 106 ඒ දරණ ස්ථානයේ පදිංචි අනුර වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු නීතිච්ච මදුරු විතානගේ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කළුතර කිතුලාවල මින්නේරි තැන්න රණවිරු නිවස අංක 1 දරණ ස්ථානයේ පදිංචි KG සමන් මහතාගෙන් ලැබුණු පෙස්ස පිළිගන්නුමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවත යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු රෝහිණී කුමාරී විජේරත්න මැතිණිය.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
වන්දීවි වන සම්පත්
සංරක්ෂණ සති දෙකක් අල්ලිලා සිටනවා.
අංක 2 ගරු විසාක් රහුමාන් මහතා කුසිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි, ශාක් රහමාන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර එතුමහන 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගා කරන ලද බිම් ප්‍රමාණය පිළිතුර හෙක්ටයාර් 63450යි දෙක වර්ෂ 20 21 මහකන්නේ වගා කරන ලද බිම් ප්‍රමාණය හෙක්ටයාර් 97122යි ඒකේ තුන්වෙනි කොටස පිළිතුර එම කන්නේ වගා කිරීම සඳහා භාවිතා කරන ලද දේශීය බඩඉරිඟු බීජ ප්‍රමාණය සහ ආනයනික බඩඉරිඟු බීජ ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කියන එකට පිළිතුර දේශීය බඩඉරිඟු බීජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 74.76යි ආනයනික බීජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1213.3යි හතර එතුමහන දේශීය බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් එකක සහ ආනයනික බීජ කිලෝග්‍රෑම් එකක මිල වෙන්වෙන් වශයෙන් කොපමණද යන්න පිළිබඳව පිළිතුර ආනයනික දෙමහුන් බීජ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 3500 සිට රුපියල් 3700 දක්වා වර්ග අනුව වෙනස් වේ දේශීය දෙමහුන් බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1700යි දේශීය විවෘත පරාගිත බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300යි අක්කර එකක බඩඉරිඟු බීජ වගා කිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය කිලෝග්‍රෑම් 5යි එම බීජ සඳහා වැය වෙන මුදල ආනයනික දෙමහුන් බීජ සඳහා වැය වෙන මුදල 17500 සිට 18500 දේශීය දෙමහුන් බඩඉරිඟු බීජ සඳහා වැය වෙන මුදල 8500යි දේශීය විවෘත පරාගිත බඩඉරිඟු බීජ සඳහා වැය වෙන මුදල රුපියල් 1500යි නොවේසේ නම් මේ මන්ද යන්නට පිළිතුරු අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්න ඔබතුමා දන්න දෙයක් අවුරුදු කීපයක් අපිට වීවාගාව කරගන්න බැරි වුණා ඒ වගේම කෘෂිකර්මවල විශාල හානියක් වුණා. ඒකදී වීවැල විතරයි මෙට්‍රික් ටොන් 1,56,000ක් මිලියන බිලියන 175ක්. ඒ වගේම තේ මෙට්‍රික් ටොන් 680,000යි බිලියන 68යි. මුළු අලාභයම මේ වීවලටයි තේවලටයි මිලියන 87,000ක් අලාභයක් වුණා එමෙතුමා. මේ අලාභය වුණේ අපේ රටේ නැති දෙයක් කොම්බස් ව්‍යාපෘතියක් ගැනලා දාලා තමයි මේක විනාශයක් වුණේ. ඒ වගේම තමයි එමෙතුමම දන්නවා මේ කොම්පෝස් කියලා හදන පොහොර අපේ ගම්වල තියෙන රොන් මඩයි ඒ වගේ හාල් මෝල්වල පුච්චන වීකුඩුයි කලවම් කරලා තමයි මේවා හදලා රටේ නිෂ්පාදනය කරුවා. චෙක් කරන තියෙන එකම තැන තමයි මාකන්දරාව. මම දන්න විදිහට එමෙතුමා ඔබතුමා බෙනුම් අහලා හරි ගොයි මහතුරුගේ ප්‍රශ්නට පොහොරවලට යම් කිසි විසඳුමක් ලබා දීලා තියෙනවා. අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්වල සාමාන්‍ය කාගම ඒ වගේම දෙන්නාව කල්ලංජි වගේ ගම්වල අපි යනකොට මිනිසු කියන්නේ අපිට ආණ්ඩුවෙන් 100%ක් පොහොර දෙනවා 30%ක් මේ ජරාව ටිකක් නැවත වාරයක අපිට ලබා දෙනවා. ඔබගේ මම ඉල්ලීමක් කරනවා ගරු එමෙතුමනි මේක ඔබ හරියට ඔළුවට අරන් මේ උත්තරයක් මට ලබා දෙන්න ඕනයි. මේ කුණු කූඩා මේ කුණුවක් අපේ රටේ ඉන ජනාධිපතිතුමා ගනාපු දෙයක්වත් නැහැ. ඔබතුමා ගනාපු දෙයක්වත් නැහැ. හැබැයි ඔබතුමාලා මේක අත්තරින් නැතුව තාම 130ක් දෙනවා එමෙතුමා. ඔබගේ ඉල්ලීමක් කරන එමෙතුමා වහාම මේක නවත්තන්න නැතුව නම් අපරාධේ ඔබතුමාලාට 130ක් කියලා දෙන එක මුදලක් අපේ රටේ බදු වලින් ගන්න මුදල් තමයි මේක ලබා දෙන්නේ. එනිසා ඔබතුමා මේකට ගන්න පියවර මොනවද කියලා තමයි අහන්නේ එමෙතුමා. ඔබතුමාලාට පොහොර අඩුපාඩුවක් තිබ්බා නම් ඒ හැත්තාවම දෙන්න ගොයි මාතුරට දෙන්න ඒ ගොයි මාතුර එක මැනේජ් කරයි බොරුවට මේ 130ක් තියෙන ජරාව ටික ගිහිලා දීලා මහ පොළවත් විනාශ කරන්න දෙපා පරිසරත් විනාශ කරන්න දෙපා. ඒ නිසා ඔබ මේකට දෙන උත්තර මොනවද එමෙතුමා?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාබනික පොහොර කියන එක නරක දෙයක් නෙමෙයි ඒක හොඳ දෙයක්. නමුත් අපි එක සැරේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒක අසාර්ථක වුණා. ඒ නිසාම ගොවි ජනතාව විශාල පීඩණයකට පත් වුණා. ඒ වගේම අපිට අවසානයේ සහල් රටින් ගේන තත්ත්වයටත් පත් වුණා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කළා. දැන්ට අපි හදපු වැඩපිළිවෙල තමයි අපි කිසිම දෙයක් දැන් බලෙන් දෙන්නේ නැහැ. පළවෙනි එක තමයි අපි මේ එන යල කන්නේ මඩ පෝර සියලුම ගොවීන් වෙත, ඊය මහ කන්නේ වැඩ කරපු ගොවීන් වෙත නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. සත පහක්වත් අය කරන්නේ නැහැ. ඒ වගේම යූරියා අපිට 18,500ක් වෙන යූරියා ගෙනල්ලා තියෙන වුණත් අපි ඒකත් සහන මිලකට ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බණ්ඩිපෝර අපිට 19,500යි ගිය වතාවේ තිබුණේ, අපි ඒක 4,500ක් අඩු කරලා 15,000 මිලට මේ කන්නේ අපි ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට ගොවි ජනතාවට මෙතෙක් තිබුණට වැඩිය සහන ප්‍රමාණයක් ලැබෙන අතරේ රජය අතිගරු ජනාධිපතිතුමා අපේ කැබිනට් මණ්ඩලය අපිට මුදල් වෙන් කරලා දීලා තියෙනවා පොහොර සහනාධාරයට මිලියන 59,000ක් අයවැය ලේකණෙන්. එම මුදලින් හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20,000කුත් හෙක්ටයාර් දෙකක් වගා කරනවා නම් 40,000ක් විදියට අපි මූල්‍ය සහනයක් එම ගොවින් වෙත ලබා දෙනවා. එතකොට ඒ ගොවි මහත්තුරුන්ට පුළුවන් එයා කැමති විදිහේ පෝරක් ගන්න. එයා කැමති නම් රසායනික පෝර ගන්න පුළුවන් මුදලටම. එයා කැමැත්තක් දක්වනවා නම් කාබනික පොහොරක් ගන්න පුළුවන්. අපි ගොවියට බලකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එසා සම්පූර්ණ නිදහස ගොවියට දීලා තියෙනවා. මම දැන් ගොවි ජනතාව ගැන සම්පූර්ණ විශ්වාසය තියලා තියෙනවා. මේ වතාවේ අපේ ගොවියන් ඉතාමත් මහන්සි වෙලා මහකන්නේ අස්වැන්න වැඩි කරගත්තා. යලකන්නේත් යම් මට්ටමක සාර්ථක කරගත්ත පසුගිය කන්නේ මේ යලකන්නේ සාර්ථක කරගන්න මේ ඉදිරියට එන සම්පූර්ණ සහයෝගය රජය ලබා දීලා තියෙනවා. ගොවි ජනතාවට අවකාශය ලබා දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා ගොවි ජනතාව මේකෙන් ප්‍රයෝජනය අරගෙන මේ රට සහලින් ස්වයං පෝෂිත කරන්න අවශ්‍ය සියලු පියවර ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි එමෙතුමා. ඔබතුමාලා දැන් දෙන්න යන වැඩපිළිවෙලට. ඒ වගේම ගරු එමෙතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්න තමයි, ඔබතුමා දැන් කිව්වා පොහොරවලට සාධාරණ මිලක් අඩු කරලා දෙනවා කියලා කිව්වා. හැබැයි ඒ වගේම තමයි එමෙතුමා පොහොර විතර දීලා හරියන්නේ එමෙතුමා. ඔබතුමා දන්නවා සෝපිට් කියන වල්නාසික කලින් තිබ්බ මිල 3,500යි. අදට තියෙන මිල 12,800යි. ඒ වගේම 60 වල්නාසික 2,450ක් තිබ්බේ, අද 7,200යි. ඒ වගේ ක්‍රෝටර් කිලෝ ග්‍රෑම් එකක් 2,850ට තිබ්බේ එක අද 2,000ක් දක්වා වැඩි වීලා තියෙනවා. බඩගි බඩඉරුංගුවලට ගහනවා එමත්තුමා, කිලෝ එකක් කිලෝ 5යි 5,500යි, අද මිල 17,500ක්. මේ වාගේ වැඩි වෙලා ඔබතුමා කිව්වා දැන් සාර්ථක වගා කටයුතුක් කරලා වී අස්වන ගත්තා කියලා. හැබැයි සාර්ථක විදිහට ගත්තට එමෙතුමා කුණු මිල මේ අඩු මිලට තමයි වී ටික දුන්නේ එමෙතුමා. ඔබතුමාලා 100ක් කිව්වා, 90ක් කිව්වා, රජේ ගන්නවා කිව්වා. එමෙතුමා ඔබගේ ඉල්ලීමක් කරනවා එමෙතුමා. මට මතකයි මම පොඩි කාලෙත් මගේ රයිස් මිල් එක අල්ලපුව තියෙනවා විශාල වී අලයිමන්ඩක බඩාවක්. දැන් ඒක වහලා වී කිලවක් නැහැ. දිසාපත්තුමාට ගන්න කියලා ඔබතුමාලා දුන්නා. දිසාපත්තුමාට වී ආරම් පුරුදුවක් නෑ එමෙතුමා. අනාවශ්‍ය දේවල් කරන්නපා. ලංකා ඉතිහාසයේ ගොයි මහතුරට සහනයක් දෙන දෙයක් තමයි වී අලයි මණ්ඩල. ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා එමෙතුමා. මේ 100ක් කියන සාධාරණ මිලක් නෑ. සාමාන්‍ය ගොයි මාත්‍යාවත් ආරක්ෂා කරන ඕනේ, පාරිභෝගිකයෙක් ආරක්ෂා කරන ඕනේ. 130ට එහා මිලක් ඔබතුමා ලබා දීලා මේ කන්නේ ඔබතුමාලා ආරම්භයක් කරන උනායි වී අලේ මණ්ඩලාරා වී ගන්න උනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා. ඔබ දෙන උත්තර මොනවාද එමෙතුමනි මේකට?
දැන් නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා ප්‍රශ්න දෙකක් මේක ඇතුලේ අහුව. එකක් තමයි මේ වී මිලදී ගැනීම සම්බන්ධව අහුවා. ඒ වගේම අනිත් එක වල්නාශක කෘමිනාශක ගැන අහුවා. දැන් වල්නාශක කෘමිනාශකවල මේක අපි නෙමෙයි ගේන්නේ, සමාගම් ගේන්නේ. නමුත් ඒ අය සමග මම සාකච්ඡාවක් පැවැත්වුවා පසුගිය දිනවල. ඒ අය එකගතාවය පළ කරා මේ මිල වැඩි වෙන්න හේතුව තමයි ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමත්, අපේ රුපියල බාල්දු වෙලා ඩොලර් එක ඉහළ යෑමත් නිසා තමයි මේ බලපෑම ඇති වුණේ කියන එක පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. දැන් ඒගොල්ල එකඟ වුණා අපි සමග සාකච්ඡාවේදී 120%කින් මේ මිල අඩු කරන්න. ඒ වගේම අපි ගෝජන සේවා මධ්‍යස්ථාන විදියටත් අපි ගෝජන සේවයකට උපදෙස් ලබා දුන්නා. දිස්ත්‍රික්කයකින් කීපයක් හෝ තෝරගෙන මේ සියලු ඒවයි ඒජන්සි අරගෙන ඉතාමත් සුළු ලාභයක් තියාගෙන 3% විතර තියාගෙන අනිත් 17% හෝ ඊට වැඩි ප්‍රමාණය ගොවි ජනතාවට දීලා තරංකාරී විදියට මේ අලෙවියට මැදිහත් වෙන්න කියන උපදෙස දැනට ලබා දීලා තියෙනවා. ඒ වගේම වී මිලදී ගැනීමේ කටයුත්ත සිද්ධ වුණේ අපේ අමාත්‍යාංශයෙන් නෙමෙයි, ඒක දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා සිද්ධ වුණේ. ඒක ඇත්තටම වී මිලදී ගැනීමක් කියනවට වැඩිය වී මිලදීගෙන නොමිලේ සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරේ. ඒ අනුව බිලියන 13ක මිලියන 13000ක වී මිලදීගෙන තිබෙනවා. ඒවා සහල් බවට පත් කළා නොමිලේ ලබා දීලා තියෙනවා. මේ වන විට ලංකාවේ අඩු ආදායම් ලාභින් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙලා
තියෙන්නේ.
මගේ අවසරයේ පස්සේදී පොඩි කරුණු පැහැදිලි කරගන්න ඕක ඉතාල කෙටියෙ. මේක නියෝජක කතානායකතුමනි ඔබතුමත් නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ රිදියගම සෆාරි පිළිබඳව. ඒකේ පශු වෛද්‍යවරයෙක් කීපෙරද සමාජ මාධ්‍ය වලට නිකුත් කරපු හඬපටයක් තිබුණා. මේක තුල ඉන්න සත්තු මරලා මස් කල්ලා විකුණනවායි කියලා. ඒක තුල බොහෝ අයථාකටු සිද්ධ වෙනවායි කියලා. මීට කලින් හිටපු වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් වරියත් ඔය හා සමාන ප්‍රකාශ කරා. ඒ නිසා දැන් මේ රිදියගම සෆාරි කරන බරපතල ප්‍රශ්න ගන්නවා කැතිලා දිනවා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද?
ගරු මන්තමා එතුමා කුසිකර්මා මාත්‍යමක වනජීවි අමාත්‍යමගෙන් අහන්න ඕන ප්‍රශ්නය. ගරු චින්තක මායාදුන්න මල්මැත්ත මහජන ආරක්ෂක මාත්‍යමගෙන් ඇසීමට. නෑ හරි බොහොම ස්තුතියි. අපි ඒක නම් හොයලා බලන්න මදිහත් වෙන්න. මහින්ද අමරේ
මට අදාළ කාරණයක් නෙමෙයි. වනජීවි අමාත්‍යතුමිය තමයි මේකට මැදිහත් වෙන්නේ. එතුමිය දැන්ටමත් මා දන්නා පරිදි අතිරේක ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ වගේම CID එකටත් පැමිණිලි කරලා තිබෙනවා. මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී එතුමිය පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරනවා. ගරු ප්‍රශ්නාංක 3 ගරු මායදුන්න චින්තක අමල්මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 4 ගරු කෝකිලා ගුණවර්ධන මැතිනි වනජීවි හා වන සම්පත් රංගදස්සන
සති දෙකක් කල් ඉන්නන
ප්‍රශ්නාංක 5 ගරු රාජිකා වික්‍රමසිංහ මැතිනිය ගම්කරු හා විදේශ රැකියා අමාත්‍යමාගෙන් විසින්
මම ප්‍රශ්නය අහනවා.
ප්‍රශ්නාංක 1 එක් වර්ෂ දිස්ත්‍රික් අනුව වෙන්වෙන් වශයෙන් දක්වන කියන එක අපි ඇමිනුමක් වශයෙන් දක්වලා තියෙනවා. ඇමිනුම දක්වන්න කලින් මම පසුමයක් වශයෙන් කියන කැමැති 2020 වර්ෂයේ ගෘහ සේවය සඳහා කාන්තාවන් 15322ක් 2021 වර්ෂයේ ගෘහ සේවය සඳහා කාන්තාවන් 29314ක් එවැගේම 39915ක් 6 වෙනි මාසේ 30 වෙනිදා දක්වා පමණක් වියවුරුද්දේ විදේශගත වෙලා තියෙනවා. එතනින් වැඩි වශයෙන් කුරුණෑගල නුවර කොළඹ දිස්ත්‍රික්ක වලින් තමයි වැඩි වශයෙන් විදේශගත වෙලා තියෙන්නේ රාජකීය මන්ත්‍රීතුමිය. ඒකේ අවුරුද්ද වාර්ෂිකව එක එක් දිස්ත්‍රික්කයේ වශයෙන් ගියපු ප්‍රමාණය ලේඛනයේ තියෙනවා. ලේඛනයේ කියවන්නද තියෙන ඇතිද? ලේඛනයේ කියවන්නද? ලේඛනයේ මම සභාගත කරනවා. එතකොට එසේ විදේශගත වීමේදී සේවා ගිවිසුම් අත්සන් කරන්නේද? ගිවිසුම් අත්සන් කරයි. එසේ නම් මෙම සේවා ගිවිසුම් වල වලංගු කාලය කොපමණද? අවුරුදු 2යි. ගිවිසුමේ වලංගු කාලය අවුරුදු 2යි. ඉහත සඳහන් ගෘහ සේවිකාවන් සඳහා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පසු විපරම් කරන්නේද? ඔව්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පනත මගින් විදේශ රැකියාවන් සඳහා විදේශගත වන පුද්ගලයන්ගේ ආරක්ෂාව සුබසාධනය සිදු කළ යුතු බව සඳහන් කළ ඇත. ඒ අනුව විදේශ රැකියාවන් සඳහා විදේශගත වීමට කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගන්නා අවස්ථාවේදීම විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු කාර්යංශයේ පරිගණක වැඩසටහන තුළ ගබඩා කරනු ලබනවා. එම නිසා කාර්යංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වූ සියලු ශ්‍රමිකයින්ගේ තොරතුරු කාර්යංශයේ සතුව පවතිනවා. විදේශගත වූ පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු සොයා බැලීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මගින් ප්‍රාදේශීය කාර්යාල හරහා සංවර්ධන නිලධාරීන් විදේශ රැකියා සංවර්ධන නිලධාරී මහත්මයින් අනුයුක්ත කළා තියෙනවා. එම නිලධාරීන් ගම් හරහා ගම් මට්ටමින් ඔවුන්ගේ පවුල් පසුබිම් බලලා ඒ පිළිබඳව වාර්තා සිදු කරලා නිරන්තර පසුවිපරමත් සිද්ධ කරනු ලබනවා. කාර්යංශයේ සුබසාධනංශයේ සුබසාධන කටයුතු හරහා රැකියා සඳහා විදේශගත වූ ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු සොයා බලන ඔවුන් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රට ගිහාම විතරක් නෙමෙයි රට ගිහාම පවුලයයි පිළිබඳවත් බලා ගන්නවා. රට ගිහිල්ලා ආවහම එයාව නැවත සමාජගත කරන්න රීඉන්ටග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එයා නැවත වතාවක් සවිබල ගැන්වීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. එයාව ශක්තිමත් කරන්න ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීතුමියනි අනුමැතිය ලබා දුන්නා. මම විදේශගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා ඉතාමත්ම අඩු සහන පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ බිලියන 5ක මුදලක් යොමු කරලා කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබා දෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව ඒක ලබා දෙන්නේ ඒ රටේ ඉන්න අයට දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඒ අයට නැවත ව්‍යාපාර ආරම්භ කරන්න ව්‍යවසායකයෝ බවට පත් කරන්නත් මේ ණය ක්‍රමය තවත් දීර්ඝ කරන්න නැත්නම් මේක තව පුළුල් කරන්න කියලා ඊයේ ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා. එතකොට කාර්යංශයේ මගින් ඒ වගේම සමතංශයේ මගින් විදේශගතව ඉන්න පුද්ගලයින්ගේ ගැටලු විසඳීම හැම වෙලාවකදීම අපි සිද්ධ කරනවා. ඒ වගේම කාර්යංශයේ විවිධ අංශ මගින් සිදු කරන ලබන ක්‍රියාවලියන් හරහා විගණනික ශ්‍රමිකයන් පිළිබඳව තොරතුරු සොයා බැලීමක් සිදු කරනවා. පර්යේෂණ අංශය, ප්‍රත්‍යානුකූලන අංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මගින් සිදු කරන ප්‍රධානතම කාර්යය වන්නේ කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වන සෑම ශ්‍රමික මහත්ම මහත්මියගේ සහ ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් පිළිබඳව අපි පරීක්ෂා කරනවා, පසුවිපරම් කරනවා, ඒ වගේම ඔවුන්ගේ ගැටලු නිරාකරණයටත් අපි මැදිහත් වෙනවා. ආ නොයසේ නම් මේ මන්ද පැන නොනගී.
ගරු අමාත්‍යමනි, බොහොම ස්තුතියි ඔබතුමාගේ පිළිතුරු වලට. ඒ වගේම දැනගන්න කැමති දැන් විදේශගත වෙලා ඉන්න කාන්තාවන්ගේ සහ පිරිසගේ පසු විපරම සහ ඒගොල්ල ගැන සොයා බලමින් පවුල ගැන සොයා බලනවා කිව්වා. හැබැයි අපි දකිනවා ගොඩක් කාන්තාවන් එක එක ප්‍රශ්න ගැටළු වලට ලක් වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ආරක්ෂාව ගැන අමාත්‍යංශයක් විදිහට ඔබතුමා ගත් පියවර මොකක්ද කියන එක දැනගන්න කැමති.
ගරු මන්ත්‍රීතුමියනි, ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි හැමදිස්සෙම කියනවා අහු වෙන්න එපා කියලා. විවිධ කතාවලට ඔය එක එක වෙලාවට අපේ මිනිස්සු අහු වෙනවානේ විවිධ වෙලාවදී. එක එක රැලි වලට අහු වෙනවා වගේ. එතකොට මේ මිනිස්සුන්ටත් කොච්චර නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශගත වෙන්න කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. ගොඩක් වෙලාවට නොයෙක් නොයෙක් මාර්ග පාවිච්චි කරලා විදේශගත වෙනවා. සමහරලාට වෙන්න පුළුවන් තීන අස්ථාවර භාවයන් තිරිච්ච දේවල් එක නොයෙක් නොයෙක් හේතුන් නිසා මේ අය මොන විදියකට හරි රටෙන් යන්න ඕනි කියලා කල්පනා කරපු සමහර පිරිසක් ඉන්නවා. එතෙන්දී එක එක ව්‍යාජ උදවියගේ ග්‍රහණයන්ට අසු වෙනවා. දැන් අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ බල ප්‍රදේශයේ කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණේ ලයිස්තුවේ මන්ත්‍රීතුමා, මේ පාර ඉල්ලන මන්ත්‍රීතුමා එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මොකද බලුත් මොකද්ද කියන්නේ දැන් ඉල්ලන්නේ. ඒකේ ඉල්ලන මන්ත්‍රීතුමා කණ්ඩායම එකතු කරලා යවනවා විදේශගත කරනවා හොරට. අද වෙනකොට ඒ අයව අද ඒ අයව පාවිච්චි කරන්නේ හැකින් නොයෙක් නොයෙක් ඉතාමත් බරපතල ප්‍රශ්නවලට යොදාගෙන එයාගේ ජීවිත පිළිබඳව අවධානමක් දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි විදේශ රටවල් වල ගිහිලා ශ්‍රමිකයන්ගේ සුබ සාධනය ඒ අය ගැන තමයි කතා කරන්නේ. කොරියාවට එහෙම ගිහිල්ලා. හැබැයි තමන්ගේ මන්ත්‍රීවරයා මේ මිනිස්සුන්ව විනාශ කරලා නැති කරලා දානවා. ජීවිත අමාරුවේ දාලා තියෙනවා කාන්තාව. ඒ වගේ අය නැවත ගෙන්වා ගන්න විදේශ කටයුතු අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා අපි කටයුතු කරනවා. ඒ වගේ අයට නැවත අවස්ථාව හද මේ නීති විරෝධීව ගියපු අය. ඒ වගේම තමයි ගුවන්තොටුපළ හරහා නොයෙක් නොයෙක් මාර්ගවලින් විසිට වීසා එකක් යන විදියට, වන්දනාව යන විදියට ගිහිලා සමහරු අමාරු වැටෙනවා. ඉතින් මේක කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. අපි නීති තද කරනවා, කොච්චර නීති තද කරත් ආයි කියනවා මානව හිමිකම් ප්‍රශ්න එනවා කොහොමද නවත්තන්නේ, අපේ කැමැත්තට අපි යන්නේ. හැබැයි අපි පුළුවන් තරම් මේක දැනුවත් කරලා මේක නතර කරගන්න බලනවා වගේ විතරක් නෙවෙයි මන්ත්‍රීතුමනි, දැනට එහෙම ගිහිලා අමාරු වැටිච්ච සිය ගණනක් අපේ සේෆ් හවුස් වල හිර වෙලා හිටපු කාන්තාව මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. ඒ සඳහා රජය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්, මොකද ඒක අපේ විෂයපතියට ගන්නේ නැහැ, නීති විරෝධීව යන අය, ලියාපදිංචි වල යන අයට පිළිබඳව සේවා සපයන විතරයි විදේශ සේවා නියුක්ති කාර්යංශයට පුළුවන් වෙන්නේ. නමුත් ඒ අයව ගෙන්වා ගන්න කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකින් ඒ අයව ගෙන්වා ගැනීමටත් දැනට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේක ව්‍යාපාරයක් විදියට එහෙට ගිහිල්ලා පණින මේ වැඩපිළිවෙල අපි සීමා කිරීම සඳහා අපේ සේෆ් හවුස් වලට, එහෙම නැත්නම් අපේ සුරක්ෂා නිවාස වලට ලියාපදිංචි නොවී විදේශගත වෙන අය බාර නොගැනීමටත් අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම විදේශගත වෙලා මාස දෙකෙන් තුනෙන් අර තමුන්ට හම්බෙන කොමිස් මුදල් අරන් නැවත වතාවක් ලංකාවට එීමේ ජාවාරමක් අපිට අසු වුණා. ඒ නිසා දැන් ගිවිසුමට ඇතුල් කරලා තියෙනවා කොච්චර මුදලක් තමන් ගත්තද, කොච්චර මුදලක් සේවා යෝජකයා දුන්නද, මේ සියල්ල ඇතුළත් කරපු ගිවිසුමක් සකස් කරලා තියෙනවා. ඒ නිසා මේක අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. රක්ෂණ ක්‍රමය ගැන කියන කොටත් පහුගිය දවස්වල මාධ්‍යවලයි තැන් තැන්වල කිව්වා අර පරණ ජාතිය රක්ෂණයක්ද කියලා. නෑ, ඉස්සරනම් තමන්ට ඕන රක්ෂණ සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කියලා මේක දාන්න කියලා කරපුවට අමතරව දැන් නියමානුකූලව නිමල්සිරි පාලසිල්ල මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කරලා ජාත්‍යන්තරව සියලුම ආයතන වලින් ඉල්ලීම් කරලා පුළුල් ටෙන්ඩර් කැඳවීමක් කරලා අද මේ ගෘහ සේවිකාවන් රක්ෂණය කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි සමහරු නොදන්න කමට මාධ්‍ය ඉස්සරහවිල සමහර මාධ්‍යවේදිනුත් කියනවා ටෙන්ඩර් කරලා නැහැ, අරම නැහැ, සියල්ල ජාත්‍යන්තර මිල ගන්නම් කැඳවීම කළා. ඉතාමත්ම පාරදුෂ්‍ය විදියට ඉල්ලපු හැම කෙනාටම අපි අවශ්‍ය කරන ඉල්ලපු සුරක්ෂිතතාවය ලබා දෙන සියලු දෙනාටම ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අමතර ආරක්ෂාවක් මේ අයට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.
විශ්වාස කරන ගරු ඇමතුමා සඳහන් කර ආකාරයට මේ ඒ ක්‍රමවේදය සහ නීතිය ඉදිරියට ඒ අපහසුතාවයට පත් වෙන කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි කියලා මගේ ඊළඟ අතුරු ප්‍රශ්නේ අපේ කෝකිලා මන්ත්‍රීතුමියට.
තේන රාජික මන්ත්‍රීතුමිට ගරු ඇමතුමනි, අපි දන්නවා අද වෙනකොට විශේෂයෙන්ම විදේශගතවන කාන්තාව ගොඩක් වෙලාවට අපි විදේශගත කරන්නේ අරාබි රටවල් වලට. ඒ අයට ලැබෙන පඩිය සාපේක්ෂව ගත්තොත් ඉතාමත් අඩු පඩියකට තමයි ඒ අය යන්නේ. එතකොට අපිට රජය හැටියට මැදිහත් වෙලා වැඩපිළික් සකස් කරන්න පුළුවන් නම් බොහෝ වෙලාවට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම අපි ගත්තොත් නර්සස්ලා හැටියට ට්‍රේන් කරන්න උසස් පෙළින් එළියට එන විද්‍යාව හදාරන දරුවෝ. ඒ වගේම අනිත් පැත්තට ගත්තහම සාමාන්‍ය කාන්තාවන් තවා සාතු සේවකාවන් හැටියට යවන්න පුහුණුවක් දීලා අපිට මේවා කර යවා ගන්න පුළුවන් වුණොත් ඔය කාන්තාව අරාබි රටවල් වලට ගිහිල්ලා දුක් විඳිනවට වඩා හොඳ තැනකට ඒ අයගේ ආර්ථිකය හදා ගන්නත් පුළුවන්. ඒ වගේම රටට විදේශ ආදායමක් ලබා ගන්නත් පුළුවන්. මේ සඳහා රජය හැටියට වැඩපිළිවෙලක් සකස් කරන්න මම හිතනවා අපිට බොහෝ ආයතන තියෙනවා මේ අයට පුහුණුව දෙන්න. මේ පුහුණුව නැතිකම තමයි ප්‍රධානම ගැටලුව තියෙන්නේ. අපිට පුළුවන් නම් පුහුණුව ටාගට් කරපු පිරිසක් වාර්ෂිකව යවන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ක්‍රමවේදයක් ඔබතුමාලා හරහා තියෙනවාද කියලා මම දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමියනි, අරාබිකරයේ දුක් විඳිනවා කියන කතාව මම විරුද්ධයි. පළවෙනිම කාරණාව අරාබිකරයේ නෙමෙයි, කොහේ ගියත් දුක් විඳිනව නම් දුක් විඳිනවා. හැබැයි අපේ රටට දැනටත් වැඩිම විදේශ මුනිමය ප්‍රමාණයක් ලංකාවට එන්නේ අරාබිකරයෙන්. අපේ කාන්තාව අර පුංචි මුදලක් හම්බ කරන කාන්තාව ටික තමයි අද අපේ රටට වැඩිම මුදල් ප්‍රමාණයක් එවන්නේ. ඔය අනිත් ලොකු ලොකු රටවල් වලට ලොකු ලොකු රස්සාවල් වලට යන අය අපේ රටට සල්ලි එවන්නේ බොහොම අඩුවෙන්. ඒ අය එක එක දේශපාලන මතිමතාන්තර කියන ඒවා සල්ලි එවන්න එපා කිව්වම එවන්නේ නැතුව එක එක විදිහට මේ රට දේශපාලනිකව පාවිච්චි කරන්න හදනවා. හැබැයි අපේ අහිංසක කාන්තාව ඔබතුමී පෙනී ඉන්නේ ඒ අය වෙනුවෙන්. ඒ අය Tamanට හම්බෙන ඩොලර් 300 ඩොලර් 350 එහෙම නැත්නම් 400 450 500 ඒකෙන් ඩොලර් 2300 ගානේ හරි ලංකාවට එවලා අද අපේ රටේ මිනිස්සු බෙහෙත් ටික ගන්න, තෙල් ටික ගන්න, ලයිට් ටික කැපෙන්නේ නැතුව ඉන්න මේ වැඩිම විදේශ මුදල් ප්‍රමාණය එවන්නේ ඒ අහිංසක මිනිස්සු. ඒ නිසා ඔබතුමී කියන කතාව ඒ අයව ආරක්ෂා කිරීම, ඒ අයව හොඳ තත්ත්වයකට ඉහළ නැංවීම අපේ වටිවගකීමක් වෙනවා. එතකොට පහුගිය මාර්තු 31 වෙනිදා ඉඳලා අපි තහනම් කළා NVQ 3 සහතිකේ නැතුව ගෘහ සේවය සඳහා යෑම තහනම්. එතකොට එතනින් ඉහළ විතරයි යන්න පුළුවන්. ඇඩ්වාන්ස් හවුස් කීපර් කියන තනතුරට තමයි යන්නේ. එතකොට ඇඩ්වාන්ස් හවුස් කීපර් මොකද අපි මාර්තු මාසයෙන් එතන නතර කරේ. අපි දැනට ද්විපාක්ෂික සාකච්ඡා කරලා තියෙනවා සෞදි අරාබිය, ඕමානය, කුවේතය සහ එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සමග. අපි අප්‍රේල් මාසයෙන් පස්සේ නැවත හමු වෙලා සාකච්ඡා කරලා මේ පදිය වැඩි කරගන්න කතා කරන්න. දැනට අපි තමයි මේ කලාපයේ සහ හැමතැනකින්ම ඉහළම වැටුප් ලබන ශ්‍රමිකයෝ සපයන රටවල් දෙක අතරින් එකක් අපි, එකක් පිලිපීනය, එකක් අපි. හැබැයි පිලිපීනයත් එක්ක සාපේක්ෂව කතා කරාම ඔවුන්ගේ භාෂාවේ හැකියාව, ඔවුන්ගේ පුහුණුවේ හැකියාව සහ නොයෙක් නොයෙක් සාධකත් එක්ක ඔවුන් අපිත් එක්ක කරට කර හැපෙන තැනක ඉන්නවා. නමුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට තමයි අපිට මේ ඔබ කියපු අරාබිකරේ වැඩිම ඉල්ලුම තියෙන්නේ. ඒ අපේ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය සහ දීර්ඝ කාලීනව තිබිච්ච මේ එකඟතාවයන් එක්ක. එතකොට මේ අයගේ පුහුණුව වැඩි කරන්න ඕන කරන කටයුතු අපි කරනවා. ඒතර ඔබතුමී ඊළඟ කතාව. අපි මේ අයව කෙයාටේකර්ස්ලා විදියට, එහෙම නැත්නම් සාතු සේවකයන් විදියට, කෙයාගිවර්ස්ලා විදියට යවන්න අපි පුහුණු කළ යුතුයි කියන එක. සත්‍ය වශයෙන්ම ඒක තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව. අපි කෙයා ඉකොනොමි එකක් කරා යන්න බලාපොරොත්තු වෙනවා නම්, එතන අපි ආර්ථිකයේ සූදානම් කරනවා නම්, ලබන අවුරුද්ද වෙනකොට මිලියන 36ක් ලෝකයේ අවශ්‍යතාවය නර්සස්ලාගේ, කෙයාගිවර්ස්ලාගේ අවශ්‍යතාවය ඊටත් වඩා වැඩි. ඒජින් පොපියුලේෂන් එක අනිත් රටවල් වල ඉතාමත්ම වේගෙන් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටෙත් එහෙම වෙමින් පවතිනවා. එතකොට ඒ රටවල් වල අවශ්‍යතාවයේ සපුරන්න ඕනෑ තරම් අපිට ශ්‍රමය ඉන්නවා. හැබැයි පුහුණු ශ්‍රමිකයන් නැති ප්‍රශ්නයක් තියෙනවා. උභහව ප්‍රශ්නේ අපි රජයක් විදියට මොකද්ද කරන්නේ? දැන් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්තීය පුහුණු ආයතන සමග එකතු වෙලා ඒ වැඩ කටයුත්ත කරනවා. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ කාර්යය සඳහා පෞද්ගලික අංශයට අපි විවෘතව ආරාධනා කරනවා. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ලෝකයේ වෙළඳ පොලේ ශ්‍රම වෙළඳ පොලේ අවශ්‍යතාවයට අනුව පුහුණු කරන්න කැමති ඕනෑම පාර්ශ්වයක් සමග අපි ගිවිසුම් ගත වෙලා මේ පුහුණු වීම වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක කරන්න කැමති සියලු රෝහල් සියලු ආයතන දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පටන් අරගෙන තියෙනවා. තවත් රෝහල් පටන් අරගෙන තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය මදි. ඒ වගේම භාෂාව මේ සියල්ලටම වඩා අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ ටික සකස් කරන්න පුළුවන් නම් අපිට ලෝකේ හැම තැනකම වෙළඳ පොළ නිර්මාණය වෙලා තියෙන හැබැයි ඒ සඳහා යම් උගත්කමක් ඒ වගේම බුද්ධිමට්ටමක් අපිට සකස් කරන්න වෙනවා. එතන අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඳලා සකස් කරගෙන අපේ පද්ධතියේ ඉඳලම වෙනස් කරගෙන අධ්‍යාපන කරිකියුලම් වල ඉඳලම අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව දැන් නර්සස් ටිකක් වැඩියෙන් ගන්න කිව්වා. නර්සස් ටිකක් වැඩියෙන් ගන්න ආණ්ඩුව කැමති. හැබැයි අපිට ඕන වෙන්නේ පිටරට යවද්දී හෙද සංගමේ ලියාපදිංචිය අය තමයි ඕනි. මෙඩිකල් කවුන්සිල් ලියාපදිංචිය ඕනි. මෙඩිකල් කවුන්සිල් ලියාපදිංචිය පෞද්ගලික අංශයේ පුහුණු කරාට දෙන්නේ නැහැ. ඒක දෙන්නේ නැති වෘත්තීය සමಿತಿ. එතකොට දැන් අපි සාකච්ඡා කරගෙන යන සෞඛ්‍ය අමාත්‍යංශයේ එක්ක කොහොමද අපි විදේශගත කරවීම සඳහාම කියලා වෙනම පිරිසක් මේ නර්සින් ස්කූල්ස් ඇතුළේ ට්‍රේන් කළා. ඒ අවශ්‍ය පළපුරුද්ද ලබා දීලා විදේශගත කරවන්නේ. හැබැයි ඒක අවුරුදු දෙකකට තුනකට පහකට දීර්ඝ වශයෙන් පොඩ්ඩක් පොඩ්ඩක් කාලේ වෙනස් වෙන කාරණාවක්. කොහොම වුණත් මේ වෘත්තීය සමಿತಿ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ අයගේ සහයෝගය මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ නර්සස්ලා ටිකක් වැඩි වැඩියෙන් පුහුණු කරවල යවන්න. බැරි වුණොත් පෞද්ගලික විශ්වවිද්‍යාල සමග හරි අපි ඇෆිලියේට් වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ නර්සස්ලා ටික හදලා පුළුවන් තරම් රැකියා ගත කරන්න. බොහොමත්ම ස්තුතියි ඔබතුමීගේ ප්‍රශ්නෙට.
බොහොමයි ස්තුතියි. අදෘමන්තුමගේ
ගරු ඇමතුමනේ ඔබතුමාගේ අවසරය මත නියෝජ්‍ය කතානායකතුමනි මට අහන්න ඕන
කෙටියෙන් කෙටියෙන් ඇමතුමා.
ගරු ඇමතුමා මේ කරු මනුෂ්‍ය ඇමතුමා
එතුමාට ඇහෙන ඔබතුමා ඉක්මනින් කියන්නේ.
ඔබතුමා මම පසුගිය දවසකත් මේ ගැන සාකච්ඡා මේ සභාවට යොමු කරා. තායිලන්තයේ රැකියා දෙනවා කියලා ලාඕස් සහ මියන්මාර් වලට විශාල ළමයි ප්‍රමාණයක් යවලා තිබුණා. තවමත් ඒ ළමයි සිරවී සිටිනවා. ඒ සම්බන්ධයෙන් මම හිතා නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ ප්‍රදේශයේ විශාල ළමුන් ප්‍රමාණයක් මේ වලට ගිහිලා මේ යවලා තිනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මේකට සම්බන්ධයි කියලා තමයි විමර්ශකයෝ කියලා තින්නේ. ඒ අනුව එම පිරිස අත්අඩංගුවට අරන් තිබෙනවද ළමයි කොපමණ ප්‍රමාණයක් ලාඕස් මියන්මාර් වල සහ තායිලන්තයේ හිරවි සිටිනවද කියලා මට දැනගන්න
කැමතියි.
මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නය ට්‍රැෆිකින් සම්බන්ධ ප්‍රශ්නයක්. يعني මිනිස් වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක්. මේක විදේශ රැකියාවක් නෙවෙයි. මේක මිනිසුන් රවටා එහාට මෙහාට කරලා මුදල් හොයපු වැඩක්. මේ මිනිස් වෙළඳාම කරලා තියෙන්නේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා. ඒ මන්ත්‍රීතුමා දැනට අත්අඩංගුවට අරගෙන ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ අපේ අධිකරණයට මේ වගේ ඉදිරිපත් කරාම ටික දවසකින් ඉතින් අපත් දෙනවා. මේ මිනිස් වෙළඳාම කරලා තායිලන්තේ තාම ළමයි හිර වෙලා. සල්ලි අරගත්තු අය සල්ලි අරගෙන මේ අතට අහු වෙලා වැරදි කරලා අල්ලලා පොලිසියට බාර දීලා අධිකරණයට ඉදිරිපත් කරායින් පස්සේ එදාම අප දෙනවා. ඉතින් ගරු අධිකරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ අයට අප දීලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න එතුමන්ලගේ සහයෝගය ලබා දෙන්න කියලා. හැබැයි වෙලා තියෙන්නේ ගොඩක් අය බය නැහැ. මේ සේරම කරලා නිදහසේ ඉන්නවා අප මත. එතකොට මේ අයගෙන් දැනට මේ ගෙන්වා ගැනීමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත් වෙලා තමයි සිද්ධ කරන්නේ. මොකද ඒවල තානාපති කාර්යාල පහසුකම් අපිට නැහැ. ඊට අමතරව ඒක බරපතල රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙන තැනකට ගිහිලා තියෙනවා. මේක ජාත්‍යන්තර වෙළඳාමක්, ජාත්‍යන්තර මාෆියාවක්. ඒතර මේ ජාත්‍යන්තර මාෆියාවේ ලංකාවේ ඉත්තෝ තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. ඒ අය තමයි ලංකාවේ මේ දරුව ටික විනාශ කළා දාලා තියෙන්නේ කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු සංජීව ඉදිරිමාන මහත්මයා.
මම අහනවා ගරු කතානායක.
ගරු විදුල බලහ බලසක්‍ය මහත්මයා.
ඔබ කතානායකතුමනි, ඔබ මහාන පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ මෙම සූර්ය බලය උද්‍යාන හතරක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා කියන එකයි. ඊළඟට එතුමා අහන සභාව
නිශ්ශබ්ද වෙන ගරු මන්ත්‍රීතුමාලා. ඕඩර් ප්ලීස්. නිශ්ශබ්ද වෙන ගරු මන්ත්‍රීතුමාලා. ගරු දයසිරි ජයසේකර මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මෙතන අගමැතිතුමාත් ඉන්න නිසා මම අහන්න කැමති
නෑ. දැන්
ඔබතුමාලා
දැන් ප්‍රකාරු මන්ත්‍රීතුමා දැන් ප්‍රශ්නයක් අහන්න ගරු. හරි ගරු ඉන්දිකන් රොද්ද නැතුමා.
ඊළඟට එතුමා අහන දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වන්නේ හම්බන්තොට සූර්ය බලාගාරය මෙගාවොට් 150යි, පුනරීන් සුලං බලාගාරය මෙගාවොට් 234යි, සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය මෙගාවොට් 100යි, ත්‍රිකුණාමලයේ සාම්පූර් සූර්ය බලාගාරයේ පළමු අදියර මෙගාවොට් 50යි. ඊළඟට එතුමා අහන තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ හම්බන්තොට මෙගාවොට් 150 සූර්ය බලාගාර ව්‍යාපෘතිය, මෙම ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට අපේක්ෂා කරනු ලබන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හා උපපොළ ඉදිකිරීම යන කාර්යයන් ආයෝජකයින් 15 දෙනෙකු විසින් පිහිටුවාගත් එකමුතුවක් මගින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන් වෙත අභිප්‍රාය ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. තවද ආයෝජකයින් කිහිප දෙනෙකු තාවකාලික විදුලි බල අනුමැතිය ලබා ගැනීම සඳහා ආයදුම් කර ඇත. පුනරීන් මෙගාවොට් 234 සුලම් බලාගාර ව්‍යාපෘතිය පළමු අදියර යටතේ මෙගාවොට් 100ක ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා අභිප්‍රාය ලිපි නිකුත් කර ඇති අතර සියලුම ආයතන වෙතින් එම ආයෝජනය සඳහා පූර්ව අනුමැතිය ලබා දී ඇත. මූලික පාරිසරික ඇගයීම් කටයුතු අවසන් අදියරේ පවතී. ඉඩම් අත්පත් කර ගැනීම 20-23 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතයි. දෙවන අදියර යටතේ මෙගාවොට් 134ක් ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා මූලික පාරිසරික තත්ත්ව අධ්‍යයනය සිදු කරමින් පවතින අතර එම අධ්‍යයනය 20-23 අප්‍රියල් මාසයේ අවසන් වන විට නිම කිරීමට නියමිතයි. ඊළඟට සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය පාරිසරික ඇගයීම් හා ඉඩම් වෙන්කර කිරීමේ කටයුතු නිම කර ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් අදියරේ පවතී. මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත් ගිවිසුම නිසි අනුමැතීන් ලබා ගැනීමෙන් අනතුරුව කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ඊළඟට ත්‍රිකුණාමලය සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතිය පළමිනි අදියර මෙගාවොට් 50යි, මෙගාවොට් 135ක් දක්වා ව්‍යාප්ත කළ හැකි පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මෙගාවොට් 50කින් සමන්විත පළමිනි අදියරේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය හා ඉන්දියානු නැෂනල් තර්මල් පවර් කම්පැනි NTPC එක්ව පිහිටුවා ඇති ට්‍රින්කොමලි පව කම්පැනි ලිමිටඩ් සමාගම මගින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී. මූලික පාරිසරික තත්ත්ව වාර්තාව පිළියෙල කර එහි අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. එතුමා අහන හතරවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ හම්බන්තොට සූර්ය බලාගාරය 20-24 දෙසැම්බර් මාසයේ අවසන් කිරීමට ජාතික පද්ධතියට එකතු කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. පුනරීන් සුලම් බලාගාරයේ පළමුවෙනි අදියර 20-24 දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කර ගැනීමටත්, දෙවන අදියර 20-26 දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කර ගැනීමටත් සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය 20-25 පෙබරවාරි වන විට ජාතික පද්ධතියට එකතු කර ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ත්‍රිකුණාමලය සාම්පූර් සූර්ය බලාගාරය 20-24 ජුනි මාසෙ වන විට අපි ජාතික පද්ධතියට එකතු කරන්න මූලික ඒ කටයුතු මේ කිව් ආකාරයට කරමින් පවතිනවා. ඊළඟට එතුමා අහන ආ ප්‍රශ්නෙට උත්තරේ වන්නේ අදාළ නොවේ කියන එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තාම කෙටි අතුරු ප්‍රශ්නයක්. ගරු ඇමතුමන්ගේ මැදිහත් වීමෙන් ආගමික සිද්ධස්ථාන වෙත පන්සල් පල්ලි කෝවිල් සඳහා නොමිලේ සූර්ය බල පද්ධති ලබා දීමට අදාළ ව්‍යාපෘතියකට අපි සම්බන්ධ වුණා. මේ ව්‍යාපෘතිය මොන මට්ටමකද දැන් තියෙන්නේ කියලා මම කෙටි පැහැදිලි කිරීමක් ඉල්ලනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ව්‍යාපෘති යටතේ විහාරස්ථාන 10000කට ආසන්න ප්‍රමාණයක ඉල්ලුම් පත්‍ර මේ වෙන විට අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා. ඒ ඉල්ලුම් පත්‍ර මේ වෙන විට පරීක්ෂා කරලා 6240 ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වෙන වැඩසටහනට ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇතුළත් කිරීමේ පළවෙනි අදියර විදිහට එහි මේ වන විට අධීක්ෂණ කටයුතු, එහෙම නැත්නම් මැනුම් කටයුතු, පරීක්ෂා කිරීම් කටයුතු උපදේශන සමාගමක් විසින් ඉන්දියානු රජයෙන් පිරිනමන ලද ඉන්දියානු එක්සිම් බැංකුව මේ වෙනුවෙන් ටෙන්ඩර් කැඳවලා ඒ උපදේශන සමාගම තෝරගෙන ඒ ඉන්දියානු උපදේශන සමාගම මේ වෙද්දී ලංකාවේ උපදේශන සමාගමකට ඒ වගකීම පවරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ උපදේශන සමාගම මේ වන විටත් ගරු මන්ත්‍රීතුමා 6249ක මැනුම් කටයුතු සහ ඒ මූලික අධිරේ වැඩ කටයුතු අවසන් කරගෙන යනවා. මේ වෙද්දී අමාත්‍යාංශයත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒ වගේම විශේෂයෙන් ඉන්දියන් එක්සිම් බැංකුවත් එක්ක එකතු වෙලා ඉදිරි කටයුතු කිරීම සඳහා සාකච්ඡා කරගෙන යනවා. මම හිතන්නේ මේ මාස 6ක කාලෙකින් මේ වෙද්දී මාස 4ක් ඒගොල්ලන්ගේ ව්‍යාපෘති කාල සීමාව අවසන් වෙලා තියෙනවා. තව 100ට 10කට
මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසනවල ඉඳ ගන්නවා නම් හොඳයි.
අඩු ප්‍රමාණික තමයි උපදේශන සමාගමේ මූලික අධ්‍යයන කටයුතු වල වැඩ කටයුතු අවසන් කරන්න තියෙන. ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා මේ මාස අවසන් වෙද්දී ඒ කටයුතු අවසන් කරලා දෙනවා
කියලා. ඔව් මිස්ටර් ප්‍රශ්න අංක 7 ගරු 37 නායක මහත්මයා වනජීව වනසම්පත් අමාත්‍යමගෙන් ඇසීමට. පැමිණ නැත.
22ක් අලිවිලා
සිටිනවා. පැමිණ නැත.